අද වැඩසටහනට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ආරාධනය පරිදි අපි දෙදෙනෙක්ම සූදානම්ව සිටිනවා සාකච්ඡාමය වශයෙන් අදත් අලුත් පාඩමකින් ඔබ හමුවන්නට. ඒ 10 වෙනි ශ්‍රේණියේ සංනිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂයෙහි දෙවන පාඩම වන සංනිවේදන ස්වරූප පිළිබඳවයි. ඉතින් දුවේ පුතේ, අද දින ඔබ හමුවන මම දෙනුවර අධ්‍යාපන කලාපයේ සංනිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂය භාර ගුරුපදේශිකා JCG හේවගේ. මා සමග අද මේ මැදිරියේ ඔබ වෙත කරුණ දක්වන්නට සූදානම්ව සිටින්නේ කඩුගන්නාව ජාතික පාසලේ සංනිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂය භාර ආචාර්ය MTT කුමාර මහත්මයා. ආයිබෝවන් ඔබතුමාටත්. සංනිවේදනය කියන්නේ ලෝකයේ පැවැත්මට ඉවහල් වන ප්‍රබලතම සාධකයක්. ඒ සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීමේදී එකිනෙකා අතර අදහස්, හැඟීම්, රුචි අරුචිකම් අවබෝධ කර ගැනීමට භාෂාව ඉවහල් වෙනවා. මිනිසා භාෂාව භාවිත කරමින් සංනිවේදනයේ යෙදෙන අතර අදහස් හුවමාරු කර ගැනීම සඳහා විවිධාකාර සංනිවේදන ස්වරූප භාවිත කරනවා. අද අපි සාකච්ඡා කරන්න යන්නේ මේ සංනිවේදන ස්වරූප හා ඒවායේ කාර්යයන් පිළිබඳවයි. ඉතින් දුවේ පුතේ, මම මුලින්ම කියන්න කැමති මේ වැඩසටහනට සවන් දෙන දුවල පුතාලා මේ වැඩසටහනේ වැදගත් කරුණු සටහන් කරගන්න උත්සාහ කරන්න ඕනේ, හොඳද? ඉතින් කුමාරස, අපි ඉස්සෙල්ලාම අපේ දරුවන්ට පැහැදිලි කරලා දෙමුද මේ සංවේදන ස්වරූප කියලා කියන්නේ මොකක්ද කියලා.
හොඳයි. ආයුබෝවන් දුවේ පුතේ. අපි මැනම්ටත් ආයුබෝවන්.
ආයුබෝවන්.
ඉතා සරලව කියනවා නම් ග්‍රාහකයා තොරතුරු ලබා ගන්න ආකාරයේ තමයි සංනිවේදන ස්වරූප නැත්නම් විදි කියලා කියන්නේ. ග්‍රාහකයා වෙත දැනුම, අදහස්, තොරතුරු ආදී ගෙනීම සඳහා සංනිවේදන ස්වරූප ගණනාවක් භාවිත කරනවා. ඒ තමයි වාචික සංනිවේදනය, අවාචික සංනිවේදනය, දෘශ්‍ය සංනිවේදනය, ශ්‍රව්‍ය සංනිවේදනය, ලිඛිත සංනිවේදනය. මේ විදිහට වර්ග කරන්න පුළුවන්. ඊට අමතරව බැලුවම මේ සංනිවේදන ස්වරූප නැත්නම් අපි මේකට කියන විදි කියලා විදිමත් හා අවිදිමත් සංනිවේදන ස්වරූප වශයෙන් අපි මේක ක්‍රියාත්මක වන ආකාරය බලන අපිට වර්ග කරගන්න පුළුවන්කම ලැබෙනවා.
එහෙනම් කුමාරස, මේ අපි මේ සංවේදන ස්වරූපයන්ගෙන් වාචික සංවේදනය ගැන ප්‍රථමයෙන් කතා කරමුද?
හොඳයි. ඕනම රටක සංනිවේදනයේ සඳහා පදනම් වන්නේ භාෂාව. භාෂාවක් පදනම් කරගෙන කථනය මගින් සිදුවන සංනිවේදනය තමයි වාචික සංනිවේදනය කියලා කියන්නේ. නැවත අපි ඒක මතක් කරොත් එහෙම භාෂාවක් පදනම් කරගෙන කථනය මගින් සිදුවන සංනිවේදනය තමයි වාචික සංනිවේදනය කියලා කියන්නේ. මේ හා සමග බැඳී පවතිනවා මිනිසාගේ චින්තනය, තාර්කික ඥානය, පරිකල්පනය සහ නිර්මාණශීලීත්වයේ වැනි ගුණාංග.
කුමාස, වාචික සංයෝජන සඳහා යොදා ගන්නා භාෂාව පිළිබඳ පැහැදිලි කරමු නේද?
ඔව්, අපි බලමු භාෂාව ඇති මූලික කාර්යයන් මොනවාද කියලා. අපි සිතන දේවල් විධිමත් කරනවා. සැබෑ දේවල් හඳුනා ගන්න අපට භාෂාව උදව් වෙනවා. ඒ විතරක්ද? දැනුම සංරක්ෂණය කිරීමට, කාලය සංනිවේදනය කිරීමට, වාචික ප්‍රකාශනයට, පැවැත්ම පිළිබඳ සාධකී ඉදිරියට ගෙන යාමට භාෂාව උපකාරී වෙනවා.
ඔබ කියන විදිහට භාෂාවට විවිධ කාර්යයන් පැවිරෙනවානේ. ඒ වගේම වාචික සංනිවේදනය සඳහාත් කාර්යයන් තියනවාද? ඒ මොනවද කියලා සඳහන් කළොත්?
අපි අනෙක් අය සමඟ සම්බන්ධතා පවත්වාගෙන යාමේදීත් එදිනෙදා වැඩ කටයුතු වලදීත් අපට අවශ්‍ය දේ නිසි පරිදි ඉටු කර ගැනීමට අපි යොදාගන්නේ වාචික සංනිවේදනය. ඉතින් මේකටත් කාර්යයන් කීපයක් පැවරෙනවා. වාචික සංනිවේදනයේ කාර්යයන් තමයි අන්තර් සම්බන්ධතා පවත්වාගෙන යාම, අන් අය සමඟ අදහස් තොරතුරු හුවමාරු කර ගැනීම,
මානව හැඟීම්, ආදරය, කරුණාව, දයාව ප්‍රකාශ කිරීම, සමාජීය වශයෙන් පැවැත්ම.
ඒ විතරක්ද? ඉගෙනීම, ඉගැන්වීම, මඟ පෙන්වීම හා පෙළඹීම, ගැටුම් निराකරණයට, සාමයේ ගොඩනැගීමට, ආවේග පිට කිරීමට යන ආදී වශයෙන් වාචික සංනිවේදනයේ විවිධ කාර්යයන් සිදු වෙනවා. සිදු කරන්න පුළුවන්කම ලැබෙනවා. දුවේ පුතේ දැන් අපි මේ කියන කාරණාවන් ඔබ සටහන් කර ගැනීම ඉතා වැදගත් වෙනවා. අපි මේ කෙටි සටහනක් වශයෙන් ඔබ එය තබා ගැනීම අපි මේ කාර්යය සාර්ථක කර ගැනීමට උපකාරී වෙනවා.
හොඳයි. කෙනෙක් වාචික සංවේදනය ප්‍රසස්ත ලෙස යොදා ගන්නවා නම් ඔහුට සමාජයේ කැපී පෙනෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන් කියලා මම නම් අහලා තියෙනවා. ඉතින් අපේ දරුවන්ට තමන්ගේ වාචික සංවේදන නිපුණතාව අත්පත් කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරමුද?
ඔව්. දුවේ පුතේ ඇත්තටම අද සමාජයේ දිහා බැලුවම ඇසූ දේවල් දුටු දේවල් සියල්ල අනුකරණය කරමින් අවශ්‍ය අනවශ්‍ය සියල්ල පටලවාගෙන කරන වාචික සංනිවේදන ස්වරූප තමයි අහන්න දකින්න ලැබෙන්නේ. අපේ දරුවෝ සමාජගත වෙන්නේ පාසල් හරහා නේද? ඔව්. පාසලෙන් දෙන පන්නරේ හරහා ඔවුන්ගේ මුළු මහත් සමාජයේ පැවැත්ම තීරණය වෙනවා. ඒ නිසා භාෂා භාවිතයේ පිළිබඳව පවතින නීති රීති සහ ඒවා සමාජයේ පැවැත්මට බලපාන ආකාරයේ අපි ඕනම විෂයක් යටතේ දරුවන්ට පුහුණු කරන්නට ඕන.
ඉතින් මේ දුවල පුතාලා වාචික සංවේදන නිපුණතාවය වර්ධනය කර ගැනීම පුළුවන් ක්‍රම බොහොමයක් තියෙනවා.
ඒ තමයි අපි මීට දැන් ඉගෙනගෙනත් ඇති දුවේ පුතේ තමා සතු තොරතුරු අදහස් ප්‍රමාණය පුළු කරගන්නට ඕන. කතන රටා පුහුණු වෙන්නට ඕන. අන් අය කතා කරන ආකාරය දිහා බලලා ඒවා පුහුණු වෙන්නට ඕන. කතනේ සඳහා පෙර සූදානමක් තියෙන්නට ඕන. ඕනම කතිකයෙක් මනා සූදානමක් ඇතිව ඒ සඳහා පෙළඹුණොත් හොඳ කතනයක් අපට සිද්ධ කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම අන් අයගේ කතා හා අංග චලන ඉරියව් අධ්‍යයනය කරන්නට ඕන.
ඒ විතරක්ද? සවන් දීම හොඳට පුහුණු වෙන්න ඕනේ. කතනේ සමග අංග චලනය හා ඉරියව් භාවිතය ඒකත් පුහුණු වෙන්න ඕනේ.
වාචික සංනිවේදනයේ සාර්ථකව කිරීමට අපට හොඳ භාෂා කුසලතාවක් අනිවාර්යෙන් තියෙන්න ඕන.
ඔව් ඔව්. තමා භාවිත කරන භාෂාව නිවැරදිව උච්චාරණය කිරීමේ නිපුණතාවයක් කතිකයාට තියෙන්න ඕනේ. ඒ වගේම තමා පවසන දේ නිරවුල්ව තෝරා බේරා ගනිමින් අදහස් මනාව පෙළගස්සා කතනේ යෙදෙන්න ඕනේ. ඒ විට තමා පවසන දේ වඩා අර්ථවත්ව ප්‍රකාශ කරන්න පුළුවන්.
ඒ වගේම අවස්ථාවට ගැළපෙන විදිහට අසන්නන්ගේ හා කතනේ අරමුණට ගැළපෙන විදිහට භාෂාව ගැළපීම කතිකයෝගේ වගකීම.
ඉතින් දුවේ පුතේ අපි මෙතෙක් කළා සාකච්ඡා කරේ සංවේදන ස්වරූප මොනවද, ඒ කියන්නේ ග්‍රාහකයා තොරතුරු ලබා ගන්න ආකාරය, ඒ වගේම ඒ සංවේදන ස්වරූප ගැන වාචික සංවේදනය, අවාචික සංවේදනය, දෘශ්‍ය සංවේදනය, ශ්‍රව්‍ය සංවේදනය, ලිඛිත සංවේදනය කියලා අපි මෙතෙක් වෙලා සාකච්ඡා කරා. මේවායින් වාචික සංවේදනය පිළිබඳව සාකච්ඡා කරා. වාචික සංවේදනය කියන්නේ භාෂාව පදනම් කරගෙන කතනය මගින් සිදුවෙන සංවේදනය කියලත් අපි ඉගෙන ගත්තා. ඒ වගේම භාෂාව මූලික කාර්යයන් මොනවද කියලත් අපි ඉගෙන ගත්තා. වාචික සංවේදනයේ සංවර්ධනය කරගන්න ගත යුතු ක්‍රියාමාර්ග ගැනත් අපි ඉගෙන ගත්තා. ඉතින් දක්ෂ කතිකයෙක් වෙන්න අවධානය යොමු කරන භාෂා කුසලතාවයන් ගැනත් අපි සාකච්ඡා කරා. ඉතින් දුවේ පුතේ මේ පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඔබේ 10 ශ්‍රේණියේ පෙළ පොතේ තියෙනවා. ඒක හොඳින් අවබෝධයෙන් කියවලා කියවගන්න අමතක කරන්න එපා. මීළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අවාචික සංවේදනයේ ස්වරූප පිළිබඳ. කුමාරස, මොකද්ද මේ අවාචික සංවේදනයේ ස්වරූප කියන්නේ?
ඔව්, දැන් අපි වාචික සංනිවේදනයේ වචන භාවිතයෙන් සිදුවන බව ඔබට දැන් අපි මතක් කළා. එහෙනම් අවාචිකයි කියලා කියන්නේ වචන භාවිතයෙන් බැහැරව සිදුවන සංනිවේදනය තමයි.
මානව ශිෂ්ටාචාරයේ ආරම්භය සමගම සංනිවේදන ක්‍රියාවලිය ආරම්භ වූ බවට විශ්වාසයක් තියෙනවා නේද?
ඔව්. ආදිම මිනිසා මුලින්ම අකුරු හෝ භාෂාව හෝ භාවිතා කළේ නැහැ. ඔවුන් අතර අදහස් හුවමාරු කරගත්තේ හැඟීම් අනුව විවිධ ක්‍රියාකාරකම් දැක්වීම මගින්. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම පුද්ගලයෙකුට ඇතිවන කුසගින්න, පිපාසය, ආදරය, තරහව ආදී මුහුණේ ඉරියව් හා අංග චලනයන්ගෙන් ප්‍රකාශ කළා. ඒ වගේම දඩයන් කිරීමේදී මුහුණ දුන් බියකරු අවස්ථා තමන්ගේ අභිනය මගින් අනිත් අයට පෙන්වුවා. රූප මගින් ඇඳ පෙන්වීමටත් ඔවුන් පසු කාලීන පුරුදු වුණා. අල්ටමීරා, ලැස්කෝ, ගුහා චිත්‍ර මේවට කදිම උදාහරණ.
වාචික සංවේදනයේදී මාධ්‍ය වෙන්නේ භාෂාව කියලා අපි සාකච්ඡා කළා. එහෙමනම් අවාචික සංවේදනයේදී භාවිත වෙන මාධ්‍යක් තියෙනවද කියලා අපි සාකච්ඡා කරමු නේද?
හොඳයි. අවාචික සංවේදනයේදී ක්‍රම කීපයක් භාවිත කරනවා. ඒ සඳහා සංඥා, සංකේත සහ විවිධ හඬ යොදා ගන්නවා. ඒ වගේම අත වැනීම, අත්පුඩු ගැසීම, හිස වැනීම, මුහුණේ ඉරියව් වැනි ශාරීරික හැසිරීම් උපයෝගී කරගෙන විවිධ අදහස් ප්‍රකාශ කරනවා.
මේවා කාය භාෂාව කියලාත් හඳුන්වනවා නේද සර්? මේකට හොඳම උදාහරණයක් තමයි කතන ආබාධ සහිත කෙනෙක් සමග අදහස් හුවමාරු කරනකොට අපට කතා කරන්න වෙන්නේ අංග චලන, මුහුණේ ඉරියව්, අභිනය වගේ කාය භාෂාව යොදාගෙන නේද?
හරියටම හරි. ඒ වගේම අපි දූල පුතාලා දැකලා ඇතිනේ බස් රථවල ගමන් කරනකොට රියදුරු මහත්මයයි කොන්දොස්තර මහත්මයයි අතේ ඇඟිලි වලින් කොයිතරම් පණිවුඩු හුවමාරු කර ගන්නවාද. ඒ වගේම මාර්ග හසුරවන පොලිස් නිලධාරීන්, ක්‍රීඩා විනිසුරුවන් මේ විදිහට අවාචික සංනිවේදනයේ නිතරම භාවිතා කරනවා.
ඒ විතරක් නොවේ දුවේ පුතේ, අපේ සාම්ප්‍රදායික සමාජයේ හූව, බෙරහඬ, ගාන්ටාර නාදය, කොඩි වර්ග වගේ දේවලුත්, ගුහා චිත්‍ර, ජන රූප, ජන නැටුම්, පූජා ක්‍රම වගේ දේවලිනුත් අවාචිකව විවිධ අදහස් සංවේදනය කරගෙන තියෙනවා. මේ උදාහරණයක් විතර මේ 18 සන්නේ එන කවිය පොඩ්ඩක් අහලා බලන්න.
Yeah.
ඔබේ සවන් දුන්නේ ජන නැටුමක් විදියට ගොයම් නැටුමක කවියකුයි 18 සන්නියේන ශාන්ති පූජා නැටුමක කවියකුයි. ඒ දෙක අපි සලකලා බලපුම 18 සන්නියේන ශාන්ති කර්මය පහතරට පූජා කර්මයක් නැත්නම් ශාන්ති කර්මයක් විදියට සලකනවා. මේ පූජාව ලෙඩ රෝග 18කට ශාන්තියක් ගෙන දෙනවා. එහෙම නැත්නම් මානසික චිකිත්සාවක් වගේ. උදාහරණයක් විදියට ආතුරියට භූතයෙක් ඇහිලා නම් භූත සන්නිය නටනවා. ඒකෙදි ආවඩලා කවි කියලා වෙස් මුහුණු දමලා බෙර ගහලා ශාන්ති කර්මය කරනකොට ආතුරියට මානසික චිකිත්සාවක් ලබා දෙනවා. වෙස් මුහුණ, බෙර වාදනය, මල් යහන, කවි කියන විදිය ඒවායින් අවාචික සන්නිවේදනයක් සිදු වෙනවා. එයින් මානසික සුවයක් ලැබී ආතුරියා සුවපත් වෙනවා. ඒ වගේම තමයි ජන නැටුමක් විදියට ගොයන් නැටුම නැත්තම් කුළු නැටුම ගත්තාම ඒ නටන අයගේ ඇඳුම, අතේ ඇති කුල්ල, ඒ කුල්ල අරගෙන නටන විදිය, බෙර පදය, නටන අයගේ ඉඟි බිඟිය යනාදිය අවාචික සන්නිවේදනය හේතුවෙන් පැරණි කෘෂිකර්මාන්තය පිළිඹිබු වෙනවා. ඉතින් අවාචික සංවේදනය සාම්ප්‍රදායික සමාජයේ ওই විදිහට පෙන්වන කර මම උදාහරණයක් විදිහට තමයි ඒ කිව්වේ.
දැන් බලන්න බුලත් ගැන හිතලා මගුලට ගොයම් කයියට ආරම්භයක් කරනකොට ඒ වායේ භාවිතයේ වෙනස් වෙන හැටි. ඒ තුලින් විවිධ අදහස් අවාචිකයේ සංවේදනය වෙනවා.
අවාචික සංවේදනය ඉතා ප්‍රබල මාධ්‍යයක් බව දැන් ඔබට වැටහෙනවා ඇති නේද? අපි බලමු මේවා සමාජය තුළ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා.
හොඳයි. අවාචික සංනිවේදනයේ සාද තුනක් යටතේ කතා කරන්න පුළුවන්. ඒ තමයි සමාජීය සාධක, පාරිසරික සාධක හා ශාරීරික සාධක වශයෙන්. පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් සමග කතාපහ කරද්දී ඔවුන් අතර පවතින දුර නැතිනම් අවකාශය අනුව මේ සමාජීය සාධක වර්ග හතරකට වෙන් කරනවා. අපි දූ දරුවන්, සහෝදර සහෝදරියන්, අඹු සැමියන්, දෙමාපියන් හා දරුවන් යන අය ගත්තාම ඒ අය කතා කරන්න ඉතා සමීපයෙන් සිටිමි. ඉතින් මේ සමීප බව සහෘද අවකාශය කියලා හඳුන්වනවා. ඒ ඥාතිත්වයේ හිතවත්කම දුරස්ත වෙන විට ඔවුන් අතර අවකාශය වැඩි වෙනවා. ඒ ආකාරයෙන් පෞද්ගලික අවකාශය, සමාජීය අවකාශය, පොදු අවකාශය අනිවාර්යෙන් ඇති වෙනවා. පෞද්ගලික අවකාශයේ ඉන්නේ යහළුවන්. දැන් ඔබ පාසලේ ඉන්න ගොඩක් විට ඇසුරු කරනකොට ඒ පෞද්ගලික අවකාශයක් තුල තමයි යහළුවන් සිටින්නේ. සමාජ අවකාශයේ ඉන්නේ ගනුදෙනුකරුවන්. අපි බැලුවොත් එහෙම කඩේකට ගිහිල්ලා නැත්තම් වෙනත් ආකාරයේ ගනුදෙනු කරනකොට එහි දකින්න ලැබෙන්නේ සමාජ අවකාශයේ ඉන්න පිරිස්. පොදු අවකාශයේ ඉන්නේ පොදු ජනතාව. ඒ කියන්නේ අපි නොදන්න, අපිට එතරම් සමීප භාවයක් නොමැති අය තමයි අපි කතා කරන්නේ පොදු අවකාශය කියලා.
එතකොට පාරිසරික සාධක කියන්නේ මොකද්ද කියලා බලමු.
ඔව්, පාරිසරික සාධක අපේ එදිනෙදා ජීවිතයේ සමගත්, අපගේ රැකියාව සමගත් බැඳිලා තියෙනවා. දැන් අපේ ගෙදර ගැන හිතමුකෝ. එහි පිහිටීම දිහා බැලුවම ආරක්ෂාව සඳහා ගේට්ටු, තාප්ප නිර්මාණාත්මකව සඳහා මිදුල, උද්‍යානයේ, ගෙවත්ත හා නිවසේ වර්ණයේ හැඩය හා ගෘහ නිර්මාණ ශිල්පයේ ආදී බැලුවොත් එම නිවසේ ජීවත්වන අය ගැන යමක් ඒ තුලින් කියවෙනවා. ඒ වගේම දුවල පුතාලා ඉගෙන ගන්න ඉස්කෝලේ ගැන හිතන්නකෝ. එහි විදුහල්පතිතුමාගේ කාමරයේ එහි ඇති මේසේ, මේසේ උඩ පිටුපස තිබෙන දේ, පුටුව, කාමරේ විශාලත්වය, ඒවායින් කියවෙන්නේ විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයේ සහ එහි ගැඹීරත්වයයි. ඕනම ආයතනයක එහෙම තමයි. අපිට ඕනම ආයතනයක් දිහා බැලුවම ඒ ප්‍රධානින් කවුද, නිලධාරින් කවුද කියන ස්වභාවය සහ ඒ පරිසරය පැහැදිලිවම හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා.
ඒ වගේම තමයි ශාරීරික සාධක. ශාරීරික සාධක කියන්නේ දැකීමෙන් යම් අදහසක් මතු කරන සංවේදනාංග. මේ ශාරීරික සාධක අපි දැනුවත්ම හෝ නොදැනුවත්ම අවාචික සංවේදනය සඳහා යොදා ගන්නවා. මොනවද මේ ශාරීරික සාධක කියන්නේ? ශාරීරික ඉඟිහා ඉරියව්, මුහුණේ ඉඟිහා ඉරියව්, ඇස්වල හැසිරීම, හඬ, උච්චාරණය හා නිහඬ බව, ඇඳුම් හා පැළඳුම්, ස්පර්ශය, ගන්ධය. අද සමාජයේ වෙළෙන්දන් මේ ශාරීරික සාධක භාවිතා කරමින් අපව ඔවුන්ගේ වාණිජ අරමුණු ඉටුකරගන්න කොයි තරම් වෙහෙසෙනවද?
ඔව්, මේවට උදාහරණ තමයි අපි බැලුවොත් එහෙම දැන්වීම්, විලෙන් දැන්වීම් ගත්තොත් එහෙම මේ ස්වභාවයේ මනවින් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දුවේ පුතේ, සමාජයේ පුද්ගලයෙකු වශයෙන් සාර්ථකව ජීවත් වන්නට නම් වාචික සංනිවේදනයේ පිළිබඳ මනා නිපුණතාවයක් සෑම කෙනෙකුටම තිබිය යුතුයි. අපි දුවල පුතාලට පාසල මේ සඳහා හොඳම ස්ථානයක් වෙනව නේද?
ඔව් ඔව්, පාසලේ විවිධ සමිති ක්‍රියාත්මක වෙනවා. ඇයි මාධ්‍ය සමාජයේ? මාධ්‍ය සමාජය මාධ්‍ය හරහා දරුවන් පිරිසක් ඉදිරියේ කතා කරන්න බොහෝ අවස්ථා ලැබෙනවා. පාසල් සමිති පැවැත්වීමෙනුත් ඒ වගේම අවස්ථාව ලැබෙනවා නේද?
ඔව්, විවිධ සමිති පැවැත්වීමේ එක් කරමුණක් තමයි පාසල් යන දරුවන් ඔබට පිරිසක් ඉදිරියේ කතා කරන්නට අවස්ථාව ලබා දීම. ඒ සමිති රැස්වීම්වලදී තමන්ට ලැබෙන පරිදි කතා පැවැත්වීමෙන් ඒ පිළිබඳ පුහුණුවක් ඉබේම ලැබෙනවා. ඒ වගේම දුවේ පුතේ, පාසලේ කතික තරඟවලට ඉදිරිපත් වීම, විවාද කණ්ඩායමේ සමාජිකත්වයේ ලබාගෙන කටයුතු කිරීම ආදී මගින් තවත් මේක දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට පාසල් කාලයෙන් ප්‍රයෝජන ගත්තම අනාගතයේ සමාජයේ ඕනම අවස්ථාවක කතා කරන්න ඔබට හැකියාව ලැබෙනවා, වගේම දක්ෂ කතිකයෙකු වන්නටත් පුළුවන්කම ලැබෙනවා.
වාචික සංවේදනය සංවර්ධනය කරගන්නා විට අවධානය යොමු කළ යුත්තේ කතා කිරීම සම්බන්ධයෙන් පමණක් නෙවෙයි, සවන් දීම හා අසා සිටීම කෙරෙහිත් අවධානය යොමු කරන්න ඕනෑ නේද? එහෙම නේද සර්?
ඔව්, අපි බලමු මේ දෙබස තුලත් ඔබට මේ පිළිබඳ හොඳට පැහැදිලි වෙලා ඇති. විශේෂයෙන් මේ නිසා කතා කිරීමේ නිපුණතාව වගේම සවන් දීමේ නිපුණතාවද සෑම කෙනෙකු විසින්ම සංවර්ධනය කරගන්නම ඕන.
වාචික සංනිවේදනයට සම්බන්ධව වාචික සංනිවේදනයත් පෝෂණය කරගන්න පුළුවන් නේද?
අනිවාර්යෙන්ම. විශේෂයෙන්ම ශාරීරික සාධක වන අංග චලනයේ, මුහුණේ ඉරියව්, ශාරීරික ඉරියව්, ඇස් සම්බන්ධතාව හා හඬ හැසිරීම වැනි අංග පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕන. විශේෂයෙන්ම ගුවන් විදුලියක කටයුතු කරන නිවේදකයෙක් පිළිබඳ අවධානය යොමු කළොත්, නිවේදිකාවක් පිළිබඳව අවධානය යොමු කළොත් මේ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම හඬ හැසිරවීම පිළිබඳව වාචික සහ අවාචික සංවේදී නිපුණතා සංවර්ධනය කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි. ගෙදරකදී කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා කතා පවත්වන්න. පාසලේදී කතිකා විවාද වැඩසටහන් වලට සහභාගී වන්න. වෙනත් අයගේ කතන රටා හොඳට අධ්‍යයනය කරලා බලන්නකො. ඒක අනුකරණය කරන්න. තමන්ගේ වාක් මාලාව පුළුල් කරගන්නට ඕන. තමා සතු තොරතුරු අදහස් පුළුල් කරගන්නට ඕන. ගොඩක් පොත්පත් පුවත්පත් කියවන්න ඕන. දැන් දුවල් පුතාලගේ නැටිම දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ විශේෂයෙන්ම ෆෝන් එක අපි ගත්තොත් දුරකතනේ රූපහානියේ කියන මාධ්‍යයන් වලට තමයි ගොඩක් විට ගිහිල්ලා තියෙන්නේ. කොහොම නමුත් හොඳට පොත්පත් කියවන්නට නම් අනිවාර්යෙන්ම ඕන. ඒ වගේම ගුවන් විදුලිය හා රූපහානිය යෝග්‍ය වැඩසටහන් බැලුවට අධ්‍යයනය කළාට ගැටලුවක් නැහැ. මෙන්න මේ ආකාරයට අපි මේව අධ්‍යයනය කිරීමෙන්, බැලීමෙන්, පුරුදු වීමෙන් අපට ඒ ආකාරයට හැකියාව දිනු කරගන්න පුළුවන්කම ලැබෙනවා.
හොඳයි දුවේ පුතේ, අපි අවාචික සංවේදනය පිළිබඳ අපි සාරාංශයක් කතා කරොත් මෙච්චර වෙලා අපි සාකච්ඡා කරේ වාචික සංවේදනයෙන් පස්සේ අවාචික සංවේදනය ගැන. එහිදී අවාචික සංවේදනය කියන්නේ මොකද්ද? අවාචික සංවේදනයේදී භාවිත වන මාධ්‍ය මොකද්ද කියලා අපි සාකච්ඡා කරා. ඒ වගේම මේ අවාචික සංවේදනය සමාජය තුළ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? පාරිසරික ලෙස ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒ වගේම ශාරීරික සාධක ලෙස ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කළා. ඒ වගේම වාචික සහ අවාචික සංවේදන නිපුණතා සංවර්ධනය කර ගැනීම පිළිබඳවත් අපි සාකච්ඡා කරා. තවදුරටත් ඔබේ දැනුම අලුත් කරගන්න දහවෙනි ශ්‍රේණියේ පෙළපොත දෙවෙනි පාඩම හොඳින් කියවා ගන්න කියලා මම නැවත වරක් මතක් කරනවා.